ගරු හරින් ෆර්නෑන්ඩෝ මන්ත්‍රීතුමා විනාඩි 19යි.
ගරු නියෝජක කතානායකතුමනි, පහිතර අද දවසේ රටට වැදගත්ම වෙන පනත් කිහිපයක් පිළිබඳව අපේ බන්දුල ගුණවර්ධන ආචාර්යතුමා තාමත්ම හොඳට කරුණු කිහිපයක් ගැන හර දැක්වුවා. ගරු කතානායකතුමනි, නියෝජක කතානායකතුමනි, මම මේ අවස්ථාවේදී අන්න තිබ්බා තිබ්බා තැන්කියූ සාටකෙත් මතක් කරාර. ගරු ඒක මම බැලුවේ ගරු නියෝජ කතානායකතුමනි සාටකේ මතක් වෙයිද කියලා. මම සාටකේ ළඟ තියන් හිටියේ. හරි ගරු කතානායකතුමනි, මම හිතනවා මේ අද දවසේ බොහොම හොඳයි ඒක මතක් කරලා සාටකේත් මතක් කරපු එක. මොකද රටක ආර්ථිකයක් තියන්න ගරු කතානායකතුමනි, මේ රටේ ආර්ථිකය හැදෙන්නේ රටේ ආරක්ෂාව ගැනත් අපි කල්පනා කළ යුතුයි. එනිසා මම විශ්වාස කරනවා ගරු කතානායකතුමනි, අපි විදේශ ප්‍රතිපත්ති කතා කරත්, ආර්ථික ප්‍රතිපත්ති කතා කරත්, මේ පරතරයන් ගැන කතා කරත්, ඒ සියලු දේ රැකලා රටක් ශක්තිමත්ව රටක් එක ස්ථාවරත්වයකට ගේන්න නම් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳවත් අපි අවධානය යොමු කරේ. මේ ආදායමෙන් ඔක්කොම කරන්නේ ගරු කතානායකතුමනි රටක ආරක්ෂාව සහ ස්ථාවරත්වය රඳාපවතින. මම හිතනවා මේක හරි වටිනවා. මොකද අද දවස පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අද ඇවිල්ලා වසර දෙකකට ඉස්සෙල්ලා ගරු කතානායකතුමනි, ඒ කියන්නේ අප්‍රේල් අද 20 වෙනිදා, ලංකාව විශාල ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, ආරක්ෂමය වශයෙන් විශාල බිඳවැටීමකට පත්වෙච්ච යුගයක් තියෙනවා. ගරු නියෝජ කතානායකතුමනි, මම කැමති මේ මොහොතේ පුංචි අවධානය අලුත් තැනකට ගේන්න. මේ හැම දෙයක්ම කිරීම බන්දුල ගුණවර්ධන මහත්තයා නැති බැති ඔක්කොම පරතර අඩු අය වැය ඒ වගේම ධන ඍණ ඔක්කොම කරලත් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව. මම මේ වෙලාවේදී රටේ මිනිසුන්ගේ ආරක්ෂාව කියන්නේ මේ ආදායම අපි වියදම් කරන්නේ රටේ ආරක්ෂාව. මේ සම්බන්ධයෙන් වචන කීපයක් කියන්නට මේ අවස්ථාවේදී අදහස් කරනවා. ගරු නියෝජ කතානායකතුමනි, ඊයේ පෙරේද අපි දැක්කා ලංකාවේ අවුරුදු දෙකකට ඉස්සෙල්ල වෙච්ච විනාශය සම්බන්ධයෙන් මහා මොලකාරයෙක් ඇල්ලුවා කිව්වා. මහා මොලකාරයෙක් තෝරාගත්තයි කියලා කිව්වා. අල්ලගත්තේ නෙමෙයි තෝරාගත්තයි කිව්වා. ගරු නියෝජ කතානායකතුමනි, ඉදිරිය ප්‍රශ්නයක් තියෙනවා. මේ තෝරාගත්ත මිනිස්යාව මේ බුද්ධියංශ හරි කොහොම හරි කියලා මම මේ ආරක්ෂාව මේ ආර්ථිකයට බලපාන ලොකු ප්‍රශ්නයක් ගැන කියන්නේ. ගරු නියෝජ කතානායකතුමනි, ඒ මිනිස්යාව නවුෆර් මෞලවි කියන කෙනා තමයි මහා මොලකාරයා කියපු මිනිස්යාව ජනාධිපති කොමිසමට සාක්ෂි දෙන්නවත් ගෙනාපු නැති මිනිහෙක්. එතකොට රටේ ආරක්ෂාව ගැන බලන වියදම් කළ බුද්ධියංශයට වියදම් කරන මේ හමුදාවේ නිලධාරීන් සියලු පොලිස් නිලධාරීන්ට වියදම් කරන රටේ මුදල් වියදම් කරන මේ ගන්න ආදායමෙන් වියදම් කරන මිනිසුන්ට බැරි වෙලා තියෙනවා අඩුම ගානේ කොමිසමකට ගෙනල්ලා මෙහෙමයි අහවලා මහමුලකාරයා වෙන්නේ මේ දේ තමයි මේ මිනිහා කරේ කියන එකවත් කියන්න අපේ ආරක්ෂාව බිඳ වැටලා තිබීම මහා ඛේදනීය තත්වයක් කියන එක මතක් කරනවා. ගරු නියෝජ කතානායකතුමනි, මම මේ අවස්ථාවේදී පුංචි මේක ප්‍රශ්නයක් කරගන්නට වඩා මේක අපි ස්වයං විවේචනයක් කරගමු. අපේ කාලේ වුණේ වැරදක් වුණා, දැන් මේක හදාගන්න ඕනේ. මේක ආර්ථික වශයෙන් මේ ගන්නා වූ වියදම සම්බන්ධයෙන් මේව හොයන්න ඕනේ. මම පුංචි එලි දැක්වීමක් ගන්න, ඔබතුමාලා මේ ගැන කතා කරනකොට අකමැති නම් ඒ කියන්නේ ඔබතුමාලා සත්‍ය වහං කරන්න කැමති වෙනවා. එනිසා මම ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා, මම මේ කියන කරුණ පිළිබඳ මම ගරු කරන බන්දුල ගුණවර්ධන මහත්තයාගේ ටොපික් එක නෙමුණට ඔබතුමා හැම ටොපික් එකක්ම කතා කරන නිසා මේක පොඩ්ඩක් හොයලා බලන්න. මම ඔබතුමාට අද කියනවා ලොකු කතන්දරයක්. ඒ කතන්දරය තමයි ලංකාවේ මේ ප්‍රශ්නේ වෙන්න මූලිකවම හේතු වුණේ ගරු නියෝජ කතානායකතුමනි, මේ බෝම්බය පත්වෙච්ච වෙලාවේ තවම මේ පාර්ලිමේන්තුවේ කවුරුත් කියපු නැති මේක ආරක්ෂාවට බලපාන ඔබතුමාගේ ඔය අයවැය පනත් මොන මුදල් පනත් තවත් දන්නේ නැහැ රටේ ආරක්ෂාව නැත්නම්. ඒ නිසා මේක අවශ්‍යයි දැනගන්න. ශානි අබේසේකර කියන පොලිසියේ CID බාර හිටපු නිලධාරීතුමා තමයි ඉස්සෙල්ලම අල්ලගන්නේ IP ඇඩ්‍රස් එකක් කරා IP ඇඩ්‍රස් එකක් කරා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච මිනිහව. හරි, ඒ මිනිස්සව IP ඇඩ්‍රස් එක හරහා ගියාට පස්සේ කවුද සාකච්ඡා කරේ කියලා හවුන්නේ ලංකාවේ බුද්ධිංශයේ නිලධාරියෙක්. මේකකවත් තනකවත් කොමිසමකවත් මේක එළියට ආවේ නැහැ. මම මේ කියන්නේ සෝස් එක අනුව කියන්නම්. කොතනින්ද කියන්නේ? පාස්කු කොමිසමේ එළියට ආපු හැබැයි වාර්තාවේ නැති උසාවියේ එතන හිටපු ලෝයර්ලා දන්න මේ දීපු සාක්කියක් ගැන. ඒ සාක්කිය එලියට ආවේ නෑ ගරු නියෝජ කතානායකතුමනි. ඒ සාක්කිය තියෙනවා. ඒ නිලධාරියාව අත්අඩංගුවට ගත්තම මේ බුද්ධයන්සේ නිලධාරියාව අත්අඩංගුවට අරන් කට උත්තරයට ගෙනාවුවම හමුදාවේ බුද්ධයන්සෙන් අරගෙන මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරන් ගියා කියන එක කොමිසමේ තියෙනවා. කොමිසමේ දීපු සාක්කියක්. ඒක ඇවිත් නැහැ. ඒක ඇවිත් නැහැ. ඒක කොමිසම මම වගකීමෙන් කියන්නේ කරු කතානායකතුමනි කොමිසමේ තියෙන ඔක්කොම ගත්ත සාක්කියට එළියට දෙන්න කියන්නේ. මම මේ කියන කතාව බොරු නම් මේ සම්පූර්ණ මේ සම්බන්ධයෙන් ඔපරේෂන් එක හමුදාවේ බුද්ධ්‍යාංශ නිලධාරියෙක් IP ඇඩ්‍රස් එකක් එක්ක සාකච්ඡා කරපු එකක් ගැන පොලිසිය ශානිය බේස් එකට අල්ලනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ කරු නියෝජ කතානායකතුමනි? අද වෙනකොට CID තුල විතරක් CID ඩිරෙක්ටර්ස්ලා 4 දිනක් මාරු කරලා තියෙනවා. නන් ටික කියන්නේ. මේ මාරු කරලා තියෙන නිලධාරීන් ටික කියන්නේ. CID පමණක් මේ ටික වෙනකන් නිලධාරි කීයක් වෙනද? මේක ජාතික ආරක්ෂාවට පස්සේ මේ මිනිසුන්ට පඩි ගෙවන්නේ ඔබතුමා කියන ওই ආර්ථික ප්‍රතිපත්ති වලින්. මම මේ කියන නිලධාරීන් වහන් SP ජයසිංහ, තිසේරා, ලොකු හෙට්ටි, කලනසිරි, රංජිත් වෙදසිංහ, ASP ලා වෙන නුවන්නසංක, WB දර්ශිකා කුමාරි, WCI හෙල්ල උඩගේ. එතකොට WCI නිරෝෂණී හේවාපදරණ, WCI දීපානි මැණිකේ, චීෆ් ඉන්ස්පෙක්ටර් කීර්තිසිංහ, ඇල්ලපොළ විජේතුංග, කොමේ නිලධාරි? මේ නිලධාරි ඔක්කොම මාරු කරා. මේ ඔක්කොම නිලධාරි මාරු කරලා මේ මිනිස්සු තමයි CID පාස්කු ප්‍රහාරය කරන පරීක්ෂණ කරේ. ඒ පරීක්ෂණ කරපු ඔක්කොම නිලධාරි මාරු කරා. සානි අභේසය කරව 16 වෙනිදා ඡන්ද දිනනවා, 22 වෙනිදා කෙලින්ම ට්‍රාන්ස්ෆර් එකක් දෙනවා පියන් කෙනෙක් කරලා. ඊට පස්සේ ගරු නියෝජ කතානායකතුමනි, ඒ මිනිහා හිරේ දානවා. දැන් ප්‍රධාන පරීක්ෂණය කරපු මිනිහා හිරේ ගියාම, ප්‍රධාන පරීක්ෂණය කරපු පොලිසිය මිනිසුන්ව මාරු කරපුවාම මොකද්ද මේ වහන්න ගන්නේ? කොහින්ද මේක වහන්නේ? ගරු නියෝජ කතානායකතුමනි, මොන ආර්ථික බම්බු කතා කරත් වැඩක් නැහැ. මම තව එකක් කියන්නම්. ගරු කතානායකතුමනි, ඔබතුමාලා දන්නවා තව හිටියා මාතලේ සහරාන් කියලා එක්කෙනෙක්. එයාට කියන්නේ පොඩි සහරාන් කියලා. ඔය පොඩි සහරාන්ට කතා කරපු සොනික් කියලා කෝඩ් එකක් තියෙනවා අපේ. සොනික්. මේ සොනික් කියන කෝඩ් වලින් තමයි මේගොල්ලන් කේකේව කතා කර කර එකේව හොයාගන්න කතා කරේ. ගරු මේ සාක්ෂිය දුන්නේ මම නෙමෙයි. ජනාධිපති කොමිසමට සාක්ෂි දීපු CI සේනාරත්න ඩිජිටල් ෆොරෙන්සික් සම්බන්ධ OIC තුමාගේ සාක්ෂිය මම මේ කියන්නේ. ඩිජිටල් ෆොරෙන්සික් OIC ගේ සාක්ෂිය, මගේ සාක්ෂිය නෙමෙයි. ඒතකොට අනිත් එක්කෙනා තමයි මේකට සාක්ෂිය දුන්නේ CI කීර්තිසිංහ. ඒ CI කීර්තිසිංහ තමයි මාතලේ සහරාන්ව අත්අඩංගුවට ගන්නෙ. කවුද මේ මාතලේ සහරාන්? ඒ මාතලේ සහරාන්ව දැන් ඉන්නවා අත්අඩංගුවේ. එතකොට තාම ඉන්නවා නව්ෆර් මෞලවි අත්අඩංගුවේ. එයා තමයි මහමොලකාරය කිව්වේ. හැබැයි යකඩෝ මේ දෙන්නගෙන්ම කට උත්තරයක් ගත්තේ නැහැ පාස්කු කොමිසමේ. හැබැයි මහමොලකාරයලු කාටද මේ බොරුව කරන්නේ? කාටද වහන්නේ මේ සොනික් කියන එක සම්බන්ධයෙන්? ඔබතුමාලා දන්නවද ISIS එකේ අබුබකර් අලි බග්දාඩි පිළිගන්නවා මේක ISIS පහරයක් කියලා. මේ කරපු වේවල් ඔක්කොම ගරු නියෝජ කතානායකතුමනි පාස්කු කොමිසමේ මේ දීපු කට උත්තර ඇයි දෙන්නේ මේවා එළියට ආවේ නැත්තේ? කවුද මේක වැහුවේ? පොයින්ට් එක මොකද්ද?
බබරිතුමා,
අරු නියෝජ කතානායකතුමනි, මෙතුමා මේ විශේෂ ප්‍රකාශයක්ද කරන්නේ? මේ අදාළ විවාදයට අදාළවද කතා කරන්නේ? නෑ, ඒක අපිට දැනගන්න ඕනේ ගරු නියෝජ කතානායකතුමනි. මේක විශේෂ ප්‍රකාශයක්ද එතුමාගේ? නැත්තම් මේක මේ මාතෘකාවට අදාළද යන්නේ? මෙහෙම පාර්ලිමේන්තුව නොබ ගෙවන්න බෑ.
බබරිතුමා, නියෝජ කතානායකතුමනි, නියෝජ කතානායකතුමනි, මම කියන්නේ ආර්ථිකයට මරු පහරක් වෙච්ච මේකත් කියන්නම්. දොස්තර මහත්තයා මතක නැද්ද? දන්නේ නැහැ. 8:25ටනේ පළවෙනි බෝම්බ ගියේ. ඒක ගියා. 8:45ට ගියා. 9:05ට ගියා. හැබැයි ගරු නියෝජ කතානායකතුමනි, ලංකාවේ ශැංග්‍රිලා හෝටලේට, ලංකාවේ සිනමන් බ්‍රෑන්ඩ් හෝටලේට, ලංකාවේ කිංස්බරි හෝටලේට මේ බෝම්බ වදිනකොට ඒක ආර්ථිකයට වෙන ප්‍රශ්නයක්. ගරු නියෝජ කතානායකතුමනි, මේ සත්‍ය නෑ, දිලිජ්ජයවීර කිව්වේ. ඔයා දිලිජ්ජයවීර මේ ගරු නියෝජ කතානායකතුමනි, මේ ප්‍රශ්න මේ ආණ්ඩුවට මේ සත්‍ය මේ බොරුව ගරු වදානකතුමනි බොරුවක් කියන්න අවශ්‍ය නෑ මම පාස්කු කොමිසමට සාක්කි දීපු මිනිසුන්ගේ නංවලින් කියන්නේ පාස්කු කොමිසමට සාක්කි දීපු පොලිස් කාරයෝන්ගේ දැන් අද අද අදාළ නැත්නම් කොයිද අදාළ නැත්නම් මොකද ඔරුවෙන් එකට කියන නිසාද දැන් ගරු කතානායකතුමනි හොඳම ගරු කතානායකතුමනි හොඳම ප්‍රශ්නේ ඇවිල්ලා මෙතුමන්ලට මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න කැමති නෑ මොකද ලංකාවේ පොලිසිය නිලධාරි මාරු කරලා අරලා හොර විදියට වෙනම හොර බුද්ධියන් සාදලා මේ කරන ප්‍රෝඩාව එලි කරනවට අකමැතිද මේ එලි දැන් දැන් මේ මේ ආණ්ඩුවේ මිනිස්සු කරු කතානායකතුමනි මේ රටට ආදරේ නම් ආරක්ෂාව ගැන මේක ගැන අහගන්න ඕනේ මේ මේ මිනිසුන්ගේ නම් කියන්නේ ඒ නිසා මම විශ්වාස කරනවා ගරු 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 නියෝජ කතානායකතුමනි තව හරි හරි මං මගේ බොරුව කියන්න දෙන්නකෝ ගරු නියෝජ කතානායකතුමනි සභා පාලනය කළ දෙන ගරු කතානායකතුමනි ඔබතුමාලා ගරු කතානායකතුමනි තව එකක් කියන්නම් මේ 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 අවස්ථාවේ තව එක හොඳ දෙයක් කියලා අවසන් කරන්නම් වැඩි කතා ගන්න ඕනේ කියන්න ඕන ටික කිව්වා ගරු කතානායකතුමනි මතක තියාගන්න මේක මෙහෙම වෙන එක හොඳයි ගරු කතානායකතුමනි මම කතා කරන මාව විතරයිනේ පේන්නේ මේ දඟලන මිනිස්සුන්ව මම මෙහෙමම ලයිව් එකක් අල්ලනවා මේකෙන් පෙන්නනවා ගරු කතානායකතුමනි මෙන්න ලංකාවේ මිනිසුන්ට පාස්කු ප්‍රහාරයෙන් සිරණ හැටි මෙන්න හොරු ඇසිරණ හැටි සත්‍ය කතා කරගන්න වෙන අකමැති මෙන්න කතා කරන මිනිස්සු මෙන්න 69 ලක්ෂයක් ඡන්ද දීපු මෙන්න 69 ලක්ෂයක් ඡන්ද දීපු එන්සා කරු කතානායකතුමනි අද එකක් කියනවා මතක තියාගන්න පළවෙනි සාක්කිය පළවෙනි ඔත්තුව එන්නේ අප්‍රේල් 4 වෙනිදා ඒ ඔත්තුව ආවට පස්සේ ආයෙත් ඔත්තුකාරයා ඔත්තුව දෙන්නේ 20 වෙනිදා දැන් මේ ඔත්තු දීපු ප්‍රධාන ඔත්තුකාරයා හැංගිලා දෙන්නේ කවුද ආරක්ෂා කරේ ගරු කතානායකතුමනි මම තව එකක් කියනවා බය නැතුව කියනවා අද මේ බුද්ධිවංශය පාලනය කරන්නේ ආණ්ඩුවට ඕන එක තනි මිනිහෙක් ඒ මිනිහා තමයි ඊයේ පෙරේද නීතිපති දෙපාර්තමේන්තුවට යන්න ඕනේ CID නිලධාරි පරීක්ෂණ කරපු නිලධාරි හැබැයි ඒ පරීක්ෂණ කරපු නිලධාරි වෙනුවෙන් ඒ මිනිස්සු නෙමෙයි යන්නේ එකම එක ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් කියන එකම තියාගන්න ඒ මිනිස්සයා තමයි මහමොලකාරයා කවුද කියලා හොයාගන්න ඕන නම් මහමොලකාරයා ඒ මිනිහයි කියන එකම තියාගන්න අද මේ හැසිරීම තුල මේ පාර්ලිමේන්තුවේ මේ මිනිමරුව පාස්කු මිනිමරුව කරේ කවුද කියන එක පැහැදිලිව පේනවා මගෙන් පස්සෙත් මේ සාරා කොහෙද ඉන්නේ සාරා කාගාවද ඉන්නේ සාරා කාගේ වාහනේද ගියේ කියන ඔක්කොම ටික අපි අද ප්‍රකාශ කරනවා බය නැත්තම් කොන්දක් තියෙනවා නම් ඇත්ත බය නැත්තම් මේ කියන දේවල්ට උත්තර අපි කියන කරුණු වලට උත්තර ඕම කෑ ගහන්න එපා සාරව මොටෝ සයිකල් එක දාගෙන ගියේ ඕයිසී මහත්තයගේ බයිසිකලේ ඒකේ විස්ස
කතා කරමු
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ මිනිසුන්ගේ බුද්ධිය තරමට මට මං නිග්‍රහ කරන්නේ පාස්කු කොමිසමට ගරු කතානායකතුමනි පාස්කු කොමිසමට මගේ ටෙලිෆෝන් නම්බරෝයි ඔක්කොම අරන් ගිහලා මාව ක්වෙස්චන් කරා මාව අදත් ජොන්සන් ප්‍රාන්ත මෙතුමාලා දන්නවදී අදත් ඔක්කොම ඉන්න MST එක CID එකේ යනවා මගේ පිටිපස්සෙන් යන තැනට උඹලගේ බුද්ධියන් සේනවා අල්ලගනි මොකක් කර දිනවනං වරදක් කළා දිනවන් අල්ලගනිලා පල්ලිය ගල යොත් පල්ලියට පිටිපස්සෙන් බුද්ධියන් සේනවා මොන ලැජ්ජ නැති ආණ්ඩු ගරු නියෝජක කතානායකතුමනි ඇත්ත කතා කරන්න අකමැති මේ පාස්කු ප්‍රහාරය කරපු මිනිසු ගැන කියනවට අකමැති බුද්ධිවංශ හරි අපි දැන් හරි බුද්ධිවත් හරි ගරු මන්ත්‍රීවරුනි පොඩ්ඩක් නිස්සද්ද වෙලා මම කියන එක අහගෙන කර උත්තරයක් දෙන්න. මම කියන එක අහලා උත්තරයක් දෙන්න. එසා කර කතා නැහැ තුමනි. මම විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා මේ සම්පූර්ණ විස්තරේ මේ සියලු විස්තරේ අද මේ පාර්ලිමේන්තුවේ මේ හැසිරිච්ච විදියයි ඔබතුමාට පැහැදිලි වෙනවා. සත්‍ය කතා කරනකොට බයයි. අවුරුදු දෙකක් යනකොට මේ මිනිමරුම වෙන මිනිහගේ නවුෆර් මවුලේ ගිය වෙලාවේ පිටින් ආලා මිනිමරුම කරපුන් ටික හැංගෙනවා.
මන්ත්‍රීතුමා
අමාරු කෝ
යාරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි හරින් මන්ත්‍රීතුමා අපිට කියනවා එතුමා කියන දේ අහගෙන ඉන්න කියලා මේ පාස්ව. හැබැයි එයාගේ තාත්තා කියන දේ එයා හරියට අහුවා නම් ඒ පාස්කු ප්‍රහාරය වෙන්නේ නැහැ. ඒ නිසා හරින් මන්ත්‍රීතුමා
හරි 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 ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මන්ත්‍රීතුමාට කියලා දෙන්න ඔබතුමා නියෝජ්‍ය කාර්යක සභාපති නෙමෙයි ඔබතුමා නියෝජ්‍ය කතානායක කියලා. ඔබතුමා නියෝජ්‍ය කතානායක කියලා දැන් මට උත්තර දෙන්නේ. ඔබතුමා නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාර්යක සභාපති මේ පාර්ලිමේන්තුවට නිකන් වැලියට පාගිච්චෝගේ ආවා කියනවා. ඒ නිසා මම මේ වෙන කතා කරන්න කැමති නෑ. ගරු
නියෝජ්‍ය කතානායකතුමනි මේ හරි ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපේ මන්ත්‍රීවරුන්ට අපහාස විදිහට කතා කරනවා. සත්තුන්ගේ නම් කියලා පරිසවචන කියනවා. මෙයා මේ පාස්කු දවසේ මිනිසු තුන්සියක් මැරලා හිටිය මිනිස්සයා.
පාස්කු
දවසේ
අරු කතානායකතුමනි
ගැලපෙනවා.
මම සමාව ඉල්ලනවා. බූරුවෙක් කිව්ව මේ ගැන. ඒ නිසා මම එහෙම සාමාන්‍යයෙන් සතෙට අවමන් කරන්නේ නැහැ. සත්තු හොඳයි මුඩා. සත්තු අයිට වඩා හොඳට කණ්ඩ දුන්නම නැට්ටවනාගෙන එනවා. තමයි ගුණවරම කියන්නේ. අපෙන් අපිට ගුණවරම කියන එක ගැන මට අවුලක් නැහැ. හැබැයි බල්ලෙට කේජු ගැල්ලක් දුන්නම ඌ නැට්ටවනනවා. කට ඒ මොකද උන් වනන්නේ කට ඒ කටට දාන වඳුරු නිසා. ඒ නිසා මම ඒක ගැන කතා කරන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මතක තියාගන්න මේ සියලු දේවල් මේ පාර්ලිමේන්තුවේ අද හැසිරීමත් එක්ක පාර්ලිමේන්තුවේ හැසිරීමත් එක්ක වෙන තැනකට ගිහිල්ලා හරි ජාතික අධිකරණයට හරි ගිහිල්ලා අපි කාටවත් කියන්නේ අපි එකයි. මම මේ සමහර මිනිසුන්ගේ බොරු ආගම් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි උඩ දෙවි කෙනෙක් ඉන්නවා. අද මේවා කියන්නේ ඒ උඩ ඉන්න දෙවියන්ට ඇහෙන්න. මේවා අපිට මේ කරුණු කාරණා දෙන්නේ වෙන කොහින්වත් නෙමෙයි. ඒ අපිට ආශිර්වාද කරන දෙවි කෙනෙක් ඉන්නවා කියන මතක තියාගන්න. ජොන්සන් නැවතුමාට හැමදාම පල්ලි යනවා. එතුමා දන්නවා මේවා ඇත්තද නැද්ද කියලා. මේ කොහෙවත් නැහැ. මං හිතන කිසිම දේශපාලන දැනුමක් දැන් නැති බූරුවෝ කියන්නේ මේ කකුල් අතරේ බූරුවෝ නෙමෙයි. අර බූරුවෝගේ කියවන උන් ගැන නෙමෙයි මම කතා කරන්නේ. නිසා ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මේකේ නංගන් සහිතව මම කිව්වේ මේවට පුළුවන් නම් මේවට මම කියපු ඒවට උත්තරයක් දෙන්න කියන්නේ. කියපු ඒවට උත්තරයක් දෙන්න කියන වෙන ඒවා උත්තර දෙන්න එපා. කියපු දේවල් වලට උත්තරයක් දෙන්න කියන ආයාචනාව කරනවා. හැබැයි මෙතන තවත් මන්ත්‍රීවරුන්ට මේ කරුණු කියන්න අවස්ථාවක් දෙන්න බය වෙන්න එපා. අවුරුදු දෙකක් ගිහිල්ලා මිනිස්සු මැරලා ඉන්නේ. ඒකට උත්තරයක් නැහැ. ඒ නිසා ඒ උත්තරේ උඹේ කැමති නැත්නම් අපි ඒ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගෙන් සහ මේ රටේ මහ ජනතාව උඹලට ඉස්සරහට ගෙනල්ලා පෙළගස්සනවා මයි කියන පොරොන්දුවද පාර්ලිමේන්තුව කරමින් මන් හඬනවා බොහොම ස්තුතියි.
ගරු නිමල් ලංසා එමැතුවා විනාඩි 11යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ මේ මට ඉස්සලා කතා කරපු ඉටපු ඇමතුමාගෙන් කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. විශේෂයෙන් අද ආර්ථිකය ගැන පෝට් සිටියේ ගැන තමයි කතා කරන්න ඉටි. නමුත් පාස්කු ප්‍රහාරය ගැන කතා කරපුවාම පෞගිය කාලයේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධව කතා කරපු
නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ උගත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. දැන් අපේ පෙර කතා කරපු ගරු මන්ත්‍රීවරු මේකේ ස්ථාවර නියෝග ගරු නියෝජ්‍ය කතානායකතුමනි 39-40-41 90 අපි ඉල්ලීමක් කරනවා. මේ දැන් අද මාතෘකාවෙන් බැහැරව මේ මෙතන මේ පාර්ලිමේන්තුවේ කතා වෙන්නේ. සා ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග 90 මාතෘකාවට කතා කරන්න කියන්නේ කාලෙ කල් දමන්න නැතුව අපි ඉල්ලීමක් කරනවා මේ උගත් මන්ත්‍රීතුමාලාගේ.
හොඳයි.
නියෝජ්‍ය කතානායකතුමනි මොකද ආණ්ඩුවේ පැත්තෙන් උත්තරයක් එතුමා බලාපොරොත්තු වුණා එතුමාගේ කතාවේදී. එතුමා කිව්වා පුළුවන් නම් ඒකට උත්තර දෙන්න කියන එක. මම ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණේ තමුන්නාංශලගේ යාපාන ආණ්ඩු කාලේ. මිනිස්සු 300ක් මැරුණේ තමුන්නාංශලගේ ආණ්ඩු කාලේ. මිනිස්සු 500ක් මැරුණේ තමුන්නාංශලගේ මිනිස්සු 500ක් තුවාල ලැබුවේ තමුන්නාංශල ආණ්ඩු කාලේ. එතකොට පාස්කු ප්‍රහාරයේ පිළිබඳව පාස්කු ප්‍රහාරයත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා 99 පාරකට වඩා මේ රටේ බුද්ධ්‍යංශ රට පාලනය කරපු තමුන්නාංශලගේ යාපාන ආණ්ඩුවේ සියලු දෙනාට දැනුවත් කරලා තියෙද්දී ඒ පිළිබඳව කටයුතු නොකිරීම නිසා තමා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. විශේෂයෙන් ඔබතුමා පෑදීලෙම කිව්වා ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණාට පස්සේ මගේ තාත්තා කිව්වා ඒ නිසා මං ගෙදර ගිහිල්ලා බුදිය ගත්තා කියලා. එතකොට තමුන්නාංශයේ කැබිනට් අමාත්‍යවරයෙක් විදියට කැබිනට් එකේ තමුන්නාංශ අද
කතා කරවතා නයිතුනි. මේ ලංස මන්ත්‍රීතුමා කියන ප්‍රකාශය සම්පූර්ණ මම හිතර පාර්ලිමේන්තුවෙත් ඒ වගේම මම පාස්කු කොමිෂනේ මෙතන කතා කරන්න අවශ්‍ය නැහැ නේ. පාස්කු කොමිෂනර මම සාක්ෂි දුන්නා. පාස්කු කොමිෂනේ මගේ ටෙලිෆෝන් නම්බර සහ මම හිටපු තැන සහ මේ පොලිසිය නිලධාරීන්ගෙන් සාක්ෂි ගත්තා. මම කොයිද හිටියේ? මාව ශවේන්ද්‍ර සිල්ලා හෙලිකොප්ටරෙන් ඇවිල්ලා ගන්නකොට මම බදුල්ලේ කොතනද ස්ථානේ හිටියේ? ඒ සිවුරු දෙනවා තියෙනවා. ඒ නිසා මේ අසත්‍ය
මගේ වෙලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා කතා කළේ ජාතික ආරක්ෂාව පිළිබඳව. මම කතා කරන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව. මෙතුමා කතා කරද්දී මම ආගෙන හිටියා. හැබැයි මම කතා කරද්දී එතුමාට ආගෙන ඉන්න බෑ. තමුන්නාංශේ කතා කරද්දී අපි ආගෙන හිටියා නම් මම කතා කරද්දී ආගෙන ඉන්න. ඒ නිසා ඉතාමත් පෑදීලිව කියන්නේ පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ යාපාල ආණ්ඩුව. පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ යාපාල ආණ්ඩුව හිටපු ඇමතිවරු. මොකද ඇමතිවරයාට කියනවා තාත්තා ත්‍රස්තවාදී ප්‍රහාරයකට එල්ල වෙනවා පුතා. පුතා පල්ලියන්න එපා. පුතා විතරක් මේ පල්ලියන් නැත්තේ. පුතාගේ ඥාති පුත්‍රයා සාන්ත ජෝසප් විද්‍යාලයේ රගර් කණ්ඩායමට යන අයවත් පල්ලි අරින්නේ නැහැ. ඇයි ඒ? ඒ ඇමතිවරයා දන්නවා එට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ රටේ මිනිස්සු මැරෙනවා. මිනිස්සු තුවාල වෙනවා. ආර්ථිකය විනාශ වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට මොනවා වුණත් කමන්නේ නැහැ. මම ගිහිල්ලා බුදියගෙන මම බේරනවා කියලා. මේම හිටපු දේශපාලඥයෝ ඇමතිවරු අද ඇවිල්ලා පාස්කු ප්‍රහාරය ගැන කතා කරන මට කොහෙන්දෝ ඉනා යනවා. කොයෙන් හරි ඉනායන තමුන්නාංශලා මේ ජාතික ආරක්ෂාව ගැන කතා කරා. තමුන්නාංශලා කල්පනා කරලා බලන්න, කැබිනට් ඇමතිවරයෙක්ට ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තමුන්ගේ තාත්තා කිව්වම මොකද තමුන්නාංශ කරන්න තිබ්බේ? ඉස්සල්ලාම තමුන්ගේ අගමැතිතුමාට කියන්න තිබ්බා. නැතුව ගෙදර ගිහලා බුදිය ගන්න එක නෙමෙයි. තමුන්ගේ කාඩේ උන්නාංශේ කතෝලික සභාවේ කාඩේ උන්නාංශේ කියන්න තිබ්බා. නැතුව ගෙදර ගිහලා බුදිය ගන්න එක නෙමෙයි. ඔබතුමා කාලෙන් කාලට පක්ෂම ඔබතුමාගේ පාට මාරු කරන එක අපි දන්නවා. ඔබතුමා බදුල්ල දිස්ත්‍රික්කයට ගියාම ආගම මාරු කළා. ඔබතුමා බදුල්ල දිස්ත්‍රික්කයට ගියාම නම මාරු කළා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආගම වෙනස් කළා කිව්වා. තමුන්නාංශ කියලා කසාදයක් බැඳගත්තා, ඡන්ද ගන්න ළමයි ඇදුවා, ඔක්කොම කළා. අන්තිමට මොකද කළේ? මිනිසුන්ව දාලාවා, මිනිසුන් අතරමං කළා. දැන් අද ගම්පාට ඇවිල්ලා ගම්පා මිනිස්සුන් රවට්ටන්න කුරුසේ විකුණනවා, බයිබලේ විකුණනවා, සාටකේ විකුණනවා. අපේ කතෝලිකාගමේ කවදාවත් බයිබලේ විකුණන්නේ නැහැ. අපේ කතෝලිකාගමේ කවදාවත් කුරුසේ විකුණන්නේ නැහැ. ආගන්න තමුන්නාංශේ බදුල්ල ගිහිල්ලා බදුල්ල මිනිස්සු රවට්ටුවාට ගම්පා දිස්ත්‍රික්කයේ මිනිස්සුන් රවට්ටන්න බෑ. මේ ඇවිල්ලා තමුන්නාංශේ බදුල්ල රවට්ටුවා, ඒ මිනිස්සුන්වත් රවට්ටුවා, ළමයිවත් රවට්ටුවා. අද ගම්පාට ඇවිල්ලා අරගෙන ගම්පා කතෝලික මිනිස්සුන් රවට්ටන්න හදනවා තමුන්නාංශේ. තමුන්නාංශේ තමා කතෝලික මිනිස්සු 259ක් මරණයට වග කියන්න ඕනේ ප්‍රධාන කෙනෙක්. මොකද තමුන්නාංශේ තමා දන්නේ මේ ප්‍රහාරය එල්ලෙන්න ඉස්සලා එකම පාර්ලිමේන්තුවට හිටපු කෙනා විදිහට තමුන්නාංශගේ සාක්ෂියක්. මේ එකක්වත් බොරු නෙවෙයි.
ගරු නියෝජක කතානායකතුමනි, ස්ථාවර නියෝග 91 ඌ යටතේ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් කතා කිරීම අපි පිළිගන්න දෙයක් නෙමෙයි. ඒ නිසා ඒවා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා අපි ඉල්ලනවා.
එතුමා කතා කරද්දී බල්ලා ගැන කිව්වා
පූස ගැන කිව්වා කොන්ද ගැන ආවා මා ජරා වචන කිව්වා අසිකිත වචන කිව්වා එතකොට ඔය අරසට තේරුන්නේ නැහැ ඒ වචනවල අමාරුකම මම කිසිම නරක වචනයක් කිව්වේ නැහැ මම කිව්වේ එතුමා කරපු ක්‍රියාදාමය එතුමාගේ ක්‍රියාදාමය එතුමාගේ අත්දැකීම මම කිසිම කතාවක් බොරුවක් කියලත් නැහැ වැරදි වචනයක් පාවිච්චි කළත් නැහැ එතුමා කතා කරන්නේ ජාතික ආරක්ෂාව මම කතා කරන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව ඒ නිසා ඊටමත් පැහැදිලිව දැන් අහනවා පාස්කු ප්‍රහාරයේ මාමුලකාරය ඇල්ලුවද කියලා මේ පාස්කු ප්‍රහාරය කරන්න ඉඩ අරලා මිනිස්සු මැරෙන්න ඉඩ අරලා මිනිස්සු තුවාල වෙන්න ඉඩ අරලා අද අපෙන් ගන්න පාස්කු ප්‍රහාරයේ මාමුලකාරය ඇල්ලුවද අර නිකන් මහා බැංකුව මංගොල්ල කාලා මහා බැංකුව එකව රටින් පන්නලා අපෙන් ගන්න මහා බැංකුව රාව ඇල්ලුව මාමුලකාරය ඇල්ලුවද කියලා ඒ වගේ සාරාංගයේ සියලු සාක්ෂි විනාශ කළේ කවුද 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම 2019 අපි බලයට එනකන් හිටියේ කවුද? තමුන්නාංශලගේ ආණ්ඩුව. තමුන්නාංශකේ පොලිස්පතිතුමා. තමුන්නාංශලා තමයි ඇමතිවරු. හැබැයි එදා තමුන්නාංශාට තිබ්බනේ අද ඔය කියන මහා ජාතිය වටික අල්ලගන්න. ඇයි ඇල්ලුවේ නැත්තේ? දැන් කියනවා මොකද්ද? කිව්වා එතුමාට IP address එක අල්ලගන්න දීපලු. යාසය අල්ලගන්න නැතුව. දැන් ඇවිල්ලා බොරු කියන්නේ නැන්නේ. මාසාවක් IP address එක වුණා නම් තමුන්ගේ ආණ්ඩු කාලේ මාමුලකාරයව අල්ලන්න තිබ්බනේ. ඇයි ඇල්ලුවේ නැත්තේ? ඇයි ජරාව ගත්තද? ඇයි පගාව ගත්තද? ඒ මිනිස්සුන්ගෙන් තමුන්නාංශේ බේරුණාට උන්ට සන්තෝෂම වශයෙන් ඒක අල්ලන්න නැතුව ඉන්න කිව්වද? ඒකට අපි තමුන්නාංශලා බොරුවට නිකන් සාටක දාගෙන බයිබලෙ වික්කට කුරුසෙ වික්කට කතෝලික මිනිස්සුත් රැවටෙන්නේ නැහැ. අපේ ආගමේ කවදාවත් කුරුසෙ විකුණන්නේ නැහැ මන්ත්‍රීතුමා. ඔබතුමා හොඳ රෝමානු කතෝලිකෙන් නම් කවදාවත් අපේ මිනිස්සු මලකෙසර තමයි කළු අඳින්නේ. තමුන්නාංශ කළු අඳින්න තිබ්බේ අපේ මිනිස්සු 300ක් මැරුණ දවසේ. තමුන්නාංශ කළු අඳින්න තිබ්බේ දා. අද නෙමේ තමුන්නාංශ මොකද කරන්නේ? තමුන්නාංශ බලනවා තමුන්නාංශ දේශපාලන සටකපටි මිනිහෙන්නේ. එසා රංජන් රාමනායකට තියෙන ඡන්ද ටික ගන්න ඇවිල්ලා බොරුවට රංජන් රාමනායක මහත්තයා වෙනින් පෙනී හිටිනවා. හැබැයි කළු සාටක බොරුවට ඇඳ ගන්නවා. ඒ නිසා මේ රටේ මිනිස්සු මෝඩ නෙමේ. රංජන් රාමනායක මහත්තයව ගේන්න ඕනේ නම් තමුන්නාංශ මාස 3ක් සටන් කරලා පෑගානක් යන්න ඉස්සෙල්ලා රංජන් රාමනායක වෙනුවට මන්ත්‍රීවරයෙක්ව පත් කරනවා. මේ රටේ මිනිස්සු එතුමාගේ මස්සිනා රංජන් රාමනායක මහත්තයාගේ මස්සිනා එතුමා දාලා තියෙන Facebook එකේ වටික දැක්කොත් තමුන්නාංශලා මේ එතුමා පෑදිලි රංජන් රාමනායක මහත්තයාට උපදේශයක් දෙනවා. මොකද්ද? මේ ඔබතුමා විකුණගෙන නැවත මේගොල්ලෝ ඡන්ද ටික ගන්න යන්නේ. ඔබතුමා විකුණගෙන මේගොල්ලෝ බලය ගන්න යන්නේ. ඒ නිසා රැවටෙන්න එපා. තමුන්ගේ මාස 3ක් බොරුවට ෆයිට් කළා රටට පේන්න පෑ ගානක් ඉන්න බැරුගේ රංජන් රාම. මම රංජන් රාමනායක මහත්තයා ගැන මීට පස්සේ කතා කරන්න නැහැ කියලා තීන්දුවක් අරන් තියලා. මොකද එතුමා දැන් ඉරගෙදර ඉන්නේ. එතුමා ගැන කතා කරන්න හැබැයි එතුමා ගැන කතා කරපු අයට අවංක උත්සාහයක් එතුමා ගැන අවංක කැක්කුමක් තිබ්බනම් ඔය ජඩ වැඩේ කරන්නේ නැහැ. පෑ ගානක් යන ඉස්සලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරේ පත් කරන්නේ නැහැ. මොකද විපක්ෂ නායකතුමා පෑදිලේ කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණය යන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ නිසා මම රංජන් රාමනායක එක්ක කොච්චර තරහා වුණත් රංජන් රාමනායකට තමුන්නාංශල කරපු ඒ අදම කැත නිින්දිත තුච්ච වැඩේ අනුමත කරන්නේ නැහැ. ඒ වැඩේ මම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි කතෝලිකත්වයේ කියන්නේ. කතෝලිකත්වයේ කියන්නේ ඒකයි. මට රංජන් රාමනායක මහත්තයාගේ ප්‍රශ්නයක් තිබ්බා. හැබැයි එතුමා ඉරේ ගියාට පස්සේ මම ඒ ප්‍රශ්නේ අතහැරලා තියෙන්නේ දැන්. මට දැන් එතුමා එක විසඳ ගන්න ප්‍රශ්නයක් නැහැ. අපේ ආගම කියන්නේ සමාව දෙන්න කියලා. දැන් තමුන්නාංශල මොනවද කරන්නේ? රංජන් රාමනායකව විකුණලා ගම්පා ඡන්ද ටික ගන්න. කතෝලික ජනතාව කුරුසෙයි බයිබලෙයි විකුණලා කතෝලික ජනතාවගේ ඡන්ද ටික ගන්න උත්සාහ කරනවා. මේක ඇවිල්ලා අර බදුල්ලේ මිනිසුන්ට කරපු දෙයම තමයි. බදුල්ලේ තමුන්නාංශේ පළාත් සභාවට යද්දි මොකද කිව්වේ? ගිහිල්ලා මොකද කළේ? තමුන්නාංශේ දාලා යන්නේ නැහැ කිව්වා බදුල්ලේ මිනිසුන්ව. ගත්ත ඡන්ද ඉයලම ප්‍රතිශතයක්. වාර්තාගත ප්‍රතිශතයක් ගත්තා. අරගෙන බදුල්ලේ ගෙදර තියෙන සියලු බඩු ටික අස්කවාස් කරගෙන. එහෙම කෙනෙක් ඇවිල්ලා අද පාස්කු ප්‍රහාරය ගැන කතා කරන ලැජ්ජ නැහැ තමුන්නාංශලට. ලැජ්ජ තියනද තමුන්නාංශට? ලැජ්ජ තියනනම් පාස්කු ප්‍රහාරය ගැන තමුන්නාංශ අදින් පස්සේ කතා කරන්න එපා. මම පාර්ලිමේන්තුවේ ඉද්දි. ඒ නිසා අපිට කැක්කුමක් තියෙනවා. අපිට කතෝලික ජනතාව මැරුණු මිනිස්සු පිළිබඳ වේදනාවක් තියෙනවා. තමුන්නාංශට නෑ ඒක. තමුන්නාංශේ ඡන්ද ගන්න තමුන්නාංශේ මලමිනියක් විකුණන්න පුළුවන් නම් ඒ මලමිනියත් විකුණලා ඡන්ද ගන්න තමුන්නාංශය හදන්නේ. ඒ නිසා එහෙම අයනේ මේ අපි. ඒ නිසා ඔය කළු සාටක ඇඳට, ඔය බයිබලයේ වික්කට, ඔය කුරුසේ වික්කට
ගරු ලංසා මන්දිරුමා ලංස මන්ත්‍රීතුමා හරි 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 මම ඔක්කොම දාලා ආවා මම ඔබතුමාත් එක්ක අභියෝගයක් කරනවා අභියෝගේ බාර ගන්නවද මම ඔබතුමාට වඩා ගම්පා දිස්ත්‍රික්කේ උඹ ගන්න රෝඩා 150ක් වැඩියෙන් චන්දරම් පෙන්නනවා ඔට්ටුව බාර ගන්නවද
ඔබතුමා කතා කරන්න
හරි 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 බලලා බලලා මල්ලෙන් බලලා මල්ලෙන් එළියට බැන්න මොකද්ද කියන්නේ රන්ජන්ගේ ඡන්ද ටික ගන්න කොච්චර උත්සාහය යොදනවද මොකද රන්ජන් මට වඩා ඡන්ද ගත්තනේ ඒ ඡන්ද ටික ගන්න තමා දන්නේ ඒ නිසා අපි පෑදලීම කියන්නේ තමුන්නාංශයේ වත්තල ඉන්න කායකද අර වත්තල මහබෝල නගර සභාවේ ලක්ෂ 1800ක් ඉඩම ඔරේ විකනපු 1800ක් ඔරු එක තමුන්නාංශලා ඉන්නේ මේගොමේ වත්තරන් කරකම් කරපු එක ඉන්නේ ඒ නිසා මේ ආගන්න අරින් මාත්‍යා අරින් මාත්‍යා ආගන්න මේක ඔබතුමා කතා කරද්දී අපි ආගෙන හිටියා ඒ නිසා මේ නිකන් පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු එලන්නෙන්න එපා මෙතන පාස්කු ප්‍රහාරයේ අවංක වේදනාව තියන්නේ අපිට අපේ නෑදෑයෝ මැරුණේ අපේ හිතවත් තුවාල ලැබුණේ ඒ නිසා තමුන්ගේ කවුරුත් මැරුන්නේ නැහැ තමුන්ගේ කවුරුත්
ගරු නියෝජකතානායකතුමනි හරින් මන්ත්‍රීතුමා ඔබතුමාගේ අභියෝග කරානේ පුළුවන් නම් බතුල්ලෙන් මාත් එක්ක ඉන්නලක ඡන්දය ගඩියෙන් ගන්න බතුල්ලෙන්
මන්ත්‍රීතුමා හරි මන්ත්‍රීතුමා
මගේ නම කිව්වා ගරුවේ ගරු නියෝජක කතානායකතුමනි මම එක්ක හැප්පෙන්නේ නැහැ හරි මම දැන් කිව්වා ගරු නියෝජක කතානායකතුමනි මම වත්තලින්
ඉන්න ලංසමතුමා
දැන් නියෝජ්‍ය කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි එතුමාගේ ඇදියාව එතුමාගේ චාර ධර්ම මම දන්නවා එතුමා කියලා ඊයේ පෙරදා කතා කරපම එතුමාගේ විපක්ෂ නායකතුමාට විපක්ෂ නායකයා කියලා නෙමෙයි කතා කළේ නායකතුමා කියලා නෙමෙයි කතා කළේ කතා කරපු භාෂාව තමුන්නාංශ රෙකෝඩ් කරලා බලන්න මං කියන්න ලැජ්ජා විපක්ෂ නායකතුමාට ඒ නිසා තමුන්නාංශ නායකයට ගරු කරන මිනිහෙන් නෙමෙයි තමුන්නාංශේ කතෝලික ජනතාවට ආදරේ නොකරපු කෙනෙක් ඒ නිසා තමුන්නාංශේ කවදාවත් බොරුවට කාට හරි ආදරේ කළාට අවංකව තමුන්නාංශේ ආදරේ කරන්නේ නැහැ අවංකව ආදරේ කළා නම් නායකතුමාට ওই විදිහට කතා කරන්නේ නැහැ තමුන්නාංශේ දියුල පිටියේ කතා කළේ මම පෙන්වන්නම් ඕනනම් ඊළඟට තමුන්නාංශේ අවංකවම මේ රටේ ජනතාවට ආදරේ කරනවා නම් තමුන්ගේ නම දාලා ඉන්නේ නැහැ තමුන්ගේ දාලා ඉන්නේ නැහැ බදුල්ලේ අහිංසක මිනිස්සුන්ව දාලා ඉන්නේ නැහැ බදුල්ලේ අහිංසක ජනතාව දාලා ඉන්නේ නැහැ තමුන්නාංශේ ඔච්චර කැක්කමක් තියෙනවා නම් මිනිස්සු ගැන
නියෝජ්‍ය කතානායකතුමනි ස්ථාවර නියෝගයේ 91 U යටතේ පැහැදිලිව සඳහන් කරනවා කිසිම මන්ත්‍රීවරයෙක් වෙනි මන්ත්‍රීවරයෙකුට අයුතු ආරෝපිත චෝදනාවක් කිරීම හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් පවුල බිරිඳ දරුවන් ගැන අපි කවුරුත් පවුල බිරිඳ දරුවන් ගැන කතා නොකරමු ඉලිම කරනවා කතා නොකරමු කියලා පවුල බිරිඳ දරුවන් ගැන
අමාත්‍යමා කතා විශේෂයට
ගන්න නියෝජ්‍ය කතානායකතුමනි
කතා විශේෂයට ගන්න
අපි කතෝලිකයෝ විදියට කසාද බැන්ද මේක නෝනා එක ජීවත් වෙන්න ඕනි කියලා කතෝලික ආගම කියන්නේ අපි කතා කරන්නේ කතෝලික ආගම ගැන අපි කතා කරන්නේ ආදරය ගැන අපි කතා කරන්නේ ලෙංගතුකම ගැන අපි කතා කරන්නේ තමන්ගේ වාසියට විතරක් කතා වැඩ නොකර තමන්ගේ අවාසිදායක වෙලාවක ඉන්න ඕනේ කියන එක නෝනා එක්ක ඉතින් මේක කතා කරන්න මට සදාචාරාත්මක අයිතියක් තියෙනවා මොකද බල්ලෝ පූසෝ කොඳු නැ කිව්වේ කවුද මමද කිව්වේ එතුමා තමයි මේකේ පාවිච්චි කළේ වචන ඒ නිසා බල්ලෝ බූරුව කියපු එකට මම බල්ලෝ බූරුව කිව්වේ නැ මම කතා කරන්නේ මේ රටේ පාස්කු ප්‍රහාරයේ මැරුණු මිනිසුන්ගේ දුක ඒ මිනිසුන්ට ඒ පවුල් වල දක්වන්න ඕන කරුණාව ඊළඟට ආදරය කරන අයට දක්වන්න ඕන ආදරය මම ඒකයි පෑදිලිම කියාගෙන ආවේ තමන්ගේ නායකයාට ලස්සනට කතා කරන්නේ නැත්නම් තමන්ගේ නායකයාට ආදරේ නොකරන අය තමන්ගේ වාසියට විතරයි කතා කරන්නේ ඒ නිසා ගරු එරන් මන්තුමාට මම කියන්න ඕනේ මම කවදාවත් මට අපිට චෝදනාවක් කළේ නැත්නම් අපි කරන්නේ නැහැ හැබැයි එතුමා පැහැදිලි අභියෝග කළා මේ පාර්ලිමේන්තුවේ පුළුවන් නම් නැගිටලා ආණ්ඩු පක්ෂයෙන් උත්තර දෙන්න කිව්වා ඒක තමයි නැගිට්ටේ ඒ නිසා අරින් මාත්‍යාට මම කියන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මම ඉදි කතා කරන්න එපා මොකද තමුන්නාංශයට කතා කරන්න කිසිම අයිතියක් නැහැ කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ තමුන්නාන්සේ. තමුන්නාන්සේ මිනිස්සු 300ක් මැන්නකම් ගෙදර ගිහිලා කූල් එකේ චූන් එකේ බුදියගෙන මිනිස්සු මැරුවට පස්සේ කෑලි කෑලි කැඩිලා මිනිස්සු ඉබාගාතේ කෑලි මස් කෑලි ඇලිලා තියෙද්දිත් බලන්න නොගිය කෙනෙක් තමුන්නාන්සේ. මම ඒ මිනිස් 99 බලන්න ගිය කෙනෙක්. තමුන්නාන්සේ ඔය කියන කැක්කුම තිබ්බනම් ඔය එක ගෙදරකට ගිහිලා බලන්න තිබ්බනේ. මැරුණු මිනිහගේ ගෙදර, තුවාල ලැබුණු මිනිහගේ ගෙදර. අද ඒ යන්නේ නැති මිනිහා එනවා මේ රටේ කතෝලික මිනිස්සු ගැන කතා කරනවා. මගෙන් ආගන්න එපා තමුන්නාන්සේ. තමුන්නාන්සේ මම අද අවසාන වතාවට කියන්නේ මේ පාර්ලිමේන්තුවේ. තමුන්නාන්සේ ආර්ථිකය ගැන කතා කරන්න. ජාතික ආරක්ෂාව අද තමුන්නාන්සේ මම කියලා දෙන්නම්. අද තමුන්නාන්සේ ජාතික ආරක්ෂාව නැහැ කියනවා නේද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එද්දි මේ රටේ විශාල ප්‍රශ්නයක් ජාතික ආරක්ෂාව පිළිබඳව. මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක්. මිනිස්සු එයාට මෙයාට යන්න බය වුණා. මූණවල් අරගෙන යන්න කිව්වා. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමා ඇවිල්ලා ඉතාමත් ටික කාලයක් තුල ජාතික ආරක්ෂාවද තවරු කරලා ඉවරයි. අද කිසිම අන්තවාදී සංවිධානයකට, අද කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට අපේ රටට ප්‍රහාර එල්ල කරන්න ඉඩ නැහැ. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිසා. ඒ නිසා නිකම් මේ බොරු බයිලා ගන්න එන්න එපා ජාතික ආරක්ෂාව ගැන. ජාතික ආරක්ෂාව රැකුණු නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ. අවුරුදු 30ක් තමුන්නාන්සේලාට ඉවර ගන්න බැරි යුද්ධයේ අවසන් කරපු නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඊළඟට ජාතික ආරක්ෂාව එතුමා එද්දි රටේ මිනිස්සු ඉල්ලුවේ අපිට එයාට මෙයාට බියෙන් සැකෙන් තොරව යන්න අවස්ථාව දෙන්න කියලා. අද යන්න අවස්ථාව දීලා තිනවා එතුමා. ඒ නිසා ජාතික ආරක්ෂාව කතා ගන්න තමුන්නාන්සේට කිසිම අයිතියක් නැහැ. වෙන පාර්ලිමේන්තුවේ එරා මන්ත්‍රීමාට කතා ගන්න පුළුවන්. ආචාර්ය අර්ෂද මැතිතුමාට කතා ගන්න පුළුවන්. හැබැයි ජාතික ආරක්ෂාව පිළිබඳව කැබිනට් සාමූහික වගකීම ඉටු නොකරපු තමුන්නාන්සේට බෑ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරන්න. ඒ නිසා මම මීට වඩා කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි අවුරුදු දෙකක් පිරුණා එත පාස්කු අපි
අර කතානායකතුමනි මං හිතන්නේ විශාල චෝදනාවක් තිබ්බා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කොකෙන් පාවිච්චි කරනවා කියලා. මං හිතන්නේ මේ චෝදනාව එල්ලුණා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට. මං හිතන්නේ මේකේ වார்த்தාව සම්බන්ධයෙන් මං හිතන්නේ වார்த்தාවක් ඉදිරිපත් කරනවා කියලා පහුගිය කාලේ විශාල ආందోళన තිබ්බ මේ වார்த்தාව ලැබුණාද කියලා කාරණේ දැනගන්න කැමතියි.
කතා කර. අර ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි පෑදිලියම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මාමුලකාරය කිල්නවා නම් ඒ ආව අල්ලන්න තමයි අපි සියලු උත්සාහය දාන්නේ. අපිට ඒක කරගන්න බැරි අපහසුතාවයක් තියෙනවා. මොකද සාරාංගේ ලැප්ටොප් එක අද හොයාගන්න බෑ. සාරාංගයේ ඒ තිබ්බ ටික නැහැ. මොකද මේ මාසයේ යාපාල ආණ්ඩුව තමයි ඉතියේ සාක්ෂි ඔක්කොම විනාශ කරලා. එතකොට ඉතමත් බොහොම අමාරුවෙන් තමයි මේක අපිට කරගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පෑදිලෙම මැරෙන මිනිස්සු වෙනුවෙන් සාධාරණ අපේ ආණ්ඩුව පුළුවන් තරම් ඉටු කරනවා කියන එක ඉතමත් පෑදිලිය කිමින් අදින් පස්සේ මේ පාර්ලිමේන්තුව තුල මම හිතන්නේ ඊළඟට මම අවසාන වශයෙන් ඉවර කරන්න ඉස්සෙල්ලා පෑදිලෙම කොන්දක් තියනවා නම් හරි මාත්‍යා කිල්ලා අර බුද්ධි තොරතුරු පිළිබඳව 100 අඩියකට තමුන්නාංශකේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. මොකද කතෝලික මිනිස්සු වෙනුවෙන් කොහේ හරි අපිට මොනාරි සාක්කියක් හොයා ගන්න තියෙනවා නම්, සැකකාරයෝ අල්ල ගන්න තියෙනවා නම් ඒ කටයුත්ත කරන්න තමුන්නාංශේ දන්න කරුණු ටික ගිහිල්ලා කියන්න කියන එක ඉල්ලමින් අපි මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි විතර නෙමේ මහා බැංකු මහා මංගොල්ලට සම්බන්ධ සියලු දෙනත් ඉතා ඉක්මනින් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා බව ප්‍රකාශ කරනවා.
ඔබතුමාට ගරු මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙලාවේ අපි ඉදිරිපත් කරන්න තියෙන
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තිරන් මන්ත්‍රීතුමා කියපු කාරණාව පිළිබඳ මේ 91 ඌ යටතේ අපරදෙන මේක පැහැදිලිව කියනවා ගරු කතානායකතුමනි. ලන්සයිමත්තුමා එහෙම කතාවක් කිව්වේ නැහැ. මේක පැහැදිලිව කියන්නේ තපරතේ පොඩ එන්න. ඒක තමයි
පැහැදිලි.
අයින් කරගන්න වුණා හරි.
යාළුවානේ බා.
මොකද ලංස
හරි. ඕකේ හරි. හරි. ඕකේ. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා යම් කාරණා කීපයක් පිළිබඳව පැහැදිලි කරුණු ඉදිරිපත් කිරීමක් කළා. මේ කරුණු ඉදිරිපත් කරද්දී මේවා බොරුද ඇත්තද, එහෙම නැත්නම් මේවල තියෙන தத்துவයේ පිළිබඳව ආණ්ඩුවට උත්තර දෙන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ කතා කරපු ගරු මන්ත්‍රීතුමා ඔහු මේ කරුණු කිසිවකට උත්තර දීමක් සිද්ධ කරන්නේ නැතුව පෞද්ගලික காரணාවලින් මඩ ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මං කියන්නේ ඒක නෙවෙයි අපි මේ පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ. කවුරු හරි මේ මම කියන කරුණු වලටත් බාධා කරනවා නම්, මේක අහගෙන ඉන්න කවුරු හරි අකමැති නම්
එයින් පැහැදිලි වෙන්නේ මේ කාරණා ඇත්ත කියන එක. රටේ ජනතාවට තීන්දුව කරන්න සිද්ධ වෙනවා මේ මම ජනගත කරන්න සභාගත කරන්න උත්සාහ කරන කරුණු කවුරු හරි කෙනෙක් බාධා කරනවා නම් ඒ බාධා කරන්නේ ඔහු පාස්කු ප්‍රහාරයේ යටගැසීමේ උමන් දැඩි උත්සාහයක් තියෙන පුද්ගලයෙක් සහ කණ්ඩායමක අවශ්‍යතාවයක් කියන එක මට පැහැදිලි ලෙස මෙතන මුලින්ම මම කියලා ඉන්නවා. දැන් නෞෆ මෞලවි කියන කෙනා තෝරාගත්තා කියලා මේ ළඟදී ප්‍රකාශ කළා. ඊට අමතරව මේ පාස්කු කොමිසම් වාර්තාව පිළිබඳව අඩුපාඩු පිළිබඳව බොහෝ දෙනා කතා කරා. අපේ කාදිනල් හිමිපාණනුත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම් වාර්තාවේ යම් අඩුපාඩු තිබෙනවායි කියලා මූලික අවස්ථාවෙම සඳහන් කරා. ටික දවසක් ගිහිල්ලා උන්නාන්සේ පාස්කු ප්‍රහාරයේ කමක් නැහැ හොඳයි කියලා උන්නාන්සේ කිව්වා වාර්තාව. ඊට පස්සේ කිව්වා හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න රෙද්දක් ඇඳගෙනද ඉන්නේ කියලා උන්නාන්සේ ඇහුවා. ඊට පස්සේ එදා අර මියගිය උදවියගේ සොහොන්ගාවට ගිහිල්ලා කරපු පූජාවක් අවස්ථාවේදී උන්නාන්සේ කිව්වා මේක අන්තවාදී කණ්ඩායමක් අතකොළු බවට පත් කරගෙන දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා කරන ලද ප්‍රකාශයක් හැටියට. එතකොට උන්නාන්සේ කියපු වචන ටික අපි හැමෝටම ඇහුණා. ඒ ඇහිච්ච සියලු දේ මුළු රටේම මිනිස්සුන්ටත් ඇහුණා. හැබැයි පස්සේඳ උන්නාන්සේ එතුමාගේ ප්‍රකාශේ රටේ ජනතාව වැරදි දෙයක් තේරුම්ගෙන ඇතැයි උන්නාන්සේට හිතුණු නිසා උන්නාන්සේගේ ප්‍රකාශයේ යම් සංශෝධනයක් ඇති කළා. එතකොට ඒ සංශෝධනයේ ඇති කළේ පැහැදිලිවම විජේදාස රාජපක්ෂ පන්නයේ දුරකථන ඇමතුමක් ලැබිලාද එහෙම නැත්නම් එහෙම බරපතල බලපෑමක් ඇවිල්ලාද කියලා අපි එහෙම කියන්නේ නැහැ. එහෙම ඇවිල්ලාද කියලා සැකයක් ජනතාවට අද ඇති වෙලා තියෙනවා. මම මේ කියන්නේ දැන් මම මේ කතෝලික උන්නාන්සේ අපේ කාදිනල් උන්නාන්සේ ගැන විතරක් නෙවෙයි අපේ හාමුදුරුවොත් ඉන්නවා කැලණියට නයාගෙන ආපු හාමුදුරුවොත් ඉන්නවා. ඒ වගේම වෙන වෙන දේවල් වලට දැන් නැත්තම් කියයිනේ මම මේ මම බුද්ධාගමිකයෙක් විදියට කතෝලිකාගමේ දෙයක් විවේචනය කරා කියලා මම විවේචනය කරන්නේ නැහැ. උන්නාන්සේ විවේචනය කරන්නේත් නැහැ. උන්නාන්සේට යම් බලපෑමක් ආවද කියන එකයි මම මේ ප්‍රශ්න කරන්නේ. එතකොට දැන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මතක් කරපු කාරණාවලදී මේ තාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බේ පුපුරාගත්තේ ජමීල් කියලා පුද්ගලෙක්. මේ ජමීල් කියන පුද්ගලයා බෝම්බේ පුපුරවා ගන්න බැරි වෙනවා. බැරි වෙලා ඔහු මේක පුපුරවා ගන්නේ දෙහිවල හෝටලයකදී. ටොපිකල් ඉන් හෝටලේදී. මේ බෝම්බේ පුපුරවා ගන්න ඉස්සෙල්ලා මේ බෝම්බ කරුගේ ගෙදරට බුද්ධංශයේ සහ TID එකේ නිලධාරින් දෙන්නෙක් යනවා. එහෙමනම් ඒ යන්නේ මේ බෝම්බ ප්‍රහාරය සඳහා ජමීල් සම්බන්ධ වෙනවාය කියලා අපේ බුද්ධංශයේ නිලධාරීන් දන්න නිසා අහගෙන ඉන්න කරුණා කරලා. එතකොට එහෙමනම් මේක මේ මම කියන කතාවක් නෙවෙයි. මේක පොලිස්පති පූජිත ජයසුන්දර මේ පිළිබඳව තොරතුරු ලබා දීම. එතකොට එතනදි වාර්තා වෙලා තිබුණා ඔහු ගිහිල්ලා මේ බුද්ධංශ නිලධාරියා ගිහිල්ලා මේ බෝම්බකරු පුපුරවා ගැනීමට කලින් හම්බ වුණා කියලා. මන් දන්නේ නැහැ ඒක ඇත්ත නැත්ද. අපි අහන්නේ මේ බුද්ධංශ නිලධාරියා දන්නේ කොහොමද ඒ පිළිබඳව පරීක්ෂණයක් කරලා තියෙනවද කියන කාරණාව. දෙවනි කාරණාව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කියපු අර IP ඇඩ්‍රස් එකෙන් හොයාගත්තු පුද්ගලයා ශානිය අබේසේකර ඒ සුවිශිෂ්ට නිලධාරියා මේ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන CID එකට ගෙනෑවහම මේක අපේ ඔපරේෂන් එකක් කියලා එළියට අරගෙන යනවා හමුදා බුද්ධංශයෙන්. එතකොට එතනින් පස්සේ මේ පිළිබඳව මේ බුද්ධංශයේ නිලධාරියාව නැවත වතාවක් ගෙනැල්ලා ඔහු සහරාන්නතුළු කණ්ඩායම සමග තියපු පරීක්ෂණ මොනවද ඔවුන් සමග තිබිච්ච සම්බන්ධතා මොනවද කියලා ඒ ගැන පරීක්ෂණ කරලා ඒ පිළිබඳව මේ වාර්තාවේ තියෙනවද නැද්ද. එතකොට තුන්වෙනි කාරණාව තමයි අර මාතලේ සහරාන් කියලා පුද්ගලයා කටාර්වල ඉඳලා එන මාතලේ සහරාන් කියන පුද්ගලයා හම්බෙන්න යනවා බුද්ධංශයේ සොනික් කියන කෝඩ් එකෙන් හඳුන්වන පුද්ගලයා. මේ පුද්ගලයා ගිහිල්ලා අහනවා මේ ප්‍රහාරයේ වගකීම බාරගන්නේ නැත්තේ ඇයි තාම අල් බග්දාඩි කියලා. එතකොට කියනවා තවම දියුරුම එළියට ඇවිල්ලා නැහැ කියලා. එතනින් ඉන්දුනීසියාවට කෝල් එකක් යනවා. ඉන්දුනීසියාවට කෝල් එක ගියයින් පස්සේ තමයි මේ පණිවිඩය දෙන්නේ. එතනින් පස්සේ කියනවා අල්දක්දාඩිට හරි අපි දැන් අප්ලෝඩ් කරන්නම් කියලා. එතකොට සොනික් සොනික් එකේ එකේනට කියනවා ඔහුව ඒක අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා පස්සේ තමයි අර ISIS නායකයා මේ බගකීම බාරගන්නේ. එතකොට මේ පිළිබඳව OIC
point of order. Oh. නියෝජ කතානායකතුමනි ස්ථාවර නියෝග පොතේ මාගාව තියෙන පොතේ අංක 1617 තියෙනවා 34.12 කියන වගන්ති අර්ධය තියෙනවා විවාදයක් ඇති කිරීම සඳහා ව්‍යාජ විදිහට තර්ක කරන්න එපා කියලා. අද අපිට පොඩක් ඉන්න ආගෙන ඉන්න. අද අපිට දීලා තියෙන න්‍යාය පත්‍රය අනුව තියෙන්නේ අද න්‍යාය පත්‍රය අනුව තියෙන එකද මේ කතා කරන්නේ?
ඔව් මල්ලිලෝ.
අද න්‍යාය පත්‍රයට අයඟු වෙන්නේ බදු පිළිබඳවත් තිබෙන කතාව. නෑ නෑ බාර් ඒක තමයි ඉගෙන ගන්න ඕන තැන මම ආන්නේ. එහෙනම් මේ න්‍යාය පත්‍ර හදන්නේ කවුද? කවුද මේ න්‍යාය පත්‍ර හදන්නේ කවුද? කරුණා කරලා නවක පාර්ලිමේන්තුවරයන් වෙන අපිට කියලා දෙන්න මේ න්‍යාය පත්‍රය හරියට කරනවද නැද්ද කියලා. අද මේක නෙමෙයි අද විවාදය.
නියෝජ්‍ය කතානායකතුමනි.
ඔව්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලංසමන්තුතුමා කිව්වා මේක පුළුවන් නම් ඉදිරිපත් කරන්න හරියට කියලා. අපි ඒක ඉදිරිපත් කරන්න. එතකොට දැන් මේකේ මේ කතාර රාජ්‍යයේ දැන් මේ අහන් ඉන්න බැරි අය. මේ කියන්නේ මේ අය කාට හරි සම්බන්ධ නම් ඒ අය මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි. ඒ නිසා තමයි මේක කතා කරන්න දෙන්නේ නැත්තේ. ඒකයි කියන්න තියෙන්නේ. කවුරු හරි මේකට විරුද්ධ වෙනවා නම් ඒ අය පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි. හරිද?
ඔසන්දාතුමා
අපේ අරින්ත නන්දු හිටපු ඇමතිතුමා ඒ වගේම අපේ මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා එතුමල්ලා හෙට පාස්කු ප්‍රහාරයේ 21 වෙනිදා තමයි හුරු දෙකම යවෙන්නේ. දැන් එතුමල්ලා මේ සාක්ෂි වගේක් ගැන කතා කරන්නේ. ඊටාත්ම හොඳයි ඔබතුමාලා නීති අනුකූලව ගිහිල්ලා මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ල කරන්න. හරි පැමිණිල්ල කරන්න. ඒක ඊටාත්ම වැදගත් මං හිතන්නේ മന്ത്രി කෙනෙක්ගේ කාර්යභාරය. හරි නිකන් මේ ලකුණු ගන්න ඇවිල්ලා මෙතන ගෙහ කරන ප්‍රකාශ තමන්ගේ ආණ්ඩුව තියෙද්දි මෙලෝ දෙයක් නොකරපු අය තමයි මේ කතා කරන්නේ. මැරිච්ච මිනිස්සුන්ගේ මලමිනී වලින් දේශපාලනය කරන්න හදන්න එපා. මැරිච්ච මලමිනිස්සුන්ගේ මේක තමයි ඇත්ත தত্ত্বය. තමුන්නාංශය සම්පූර්ණ වග කියනවා තමුන්නාංශගේ ආණ්ඩුව වෙන කවුරුත් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
හරි සංගද.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියන විදියටම මේ මම කරුණු ටික අරගෙන තියෙන්නේ වෙන කොහෙන්වත් මනක් කල්පිත කරුණුවක් අපි හොයාගත්තු දේවල් නෙවෙයි. මේ සියල්ල පාස්කු කොමිසමේදී එලිදරව් වූ කරුණු.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම කාඩිනල් හිමිපාණන් ගැන එතුමා කිව්වා කාඩිනල් හිමිපාණන් විවිධ ප්‍රකාශ කෙරුවා කියලා. කාඩිනල් හිමිපාණන්ට පළවෙනි වතාව නෙමෙයි ඔබතුමාලගේ ආණ්ඩුව අපහාස කෙරුවේ. මේක බෞද්ධ රටක් නොකියව ආණ්ඩුව තමුන්නාන්සරගේ ආණ්ඩුව. ඒ අමතක කරන්න එහෙන කාඩිනල් හිමිපාණන්ට අපහාස කරන්න එපා කියලා ඔබතුමාගේ ඉතාමත්ම ගෞරවයෙන් මම ඉල්ලීමක් කරනවා.
හරි සංගතද. හරි
මම අපේ ජොන්සන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ ප්‍රකාශයේ මම බොහොම ඉතාමත්ම ඉහලින් පිළිගන්නවා. මම හිතලා හෝ නොහිත හෝ ගරු කාඩිනල් හිමිපාණන්ට මම අපහාසයක් සිදු කරන්නෙත් නැහැ. සිදු කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මෙන්න මේ ටික අහගන්න. එතකොට මේ පිළිබඳ මේ වෙල තොරතුරු ඇවිල්ලා තියෙන්නේ මේ සේරම පාස්කු පිළිබඳ ජනාධිපති කොමිෂන්මේ දී හෙලිදරව් වූ කරුණු. හැබැයි මේව වාර්තාවේ නැති එකයි ප්‍රශ්නේ. මේව පිළිබඳව ඉස්සරහට හොයලා නැති එකයි ප්‍රශ්නේ. එතකොට මීට පස්සේ අපි කියන තාරණාව තමයි මීට පස්සේ එනවා මේ සරත් වීරසේකර ඇමතිවරයා පැහැදිලිව කියනවා සාරා කියන කෙනා ගැන පැහැදිලි කමක් නැහැ. DNA පරීක්ෂණයක් නැවත සිද්ධ කරන්න වෙනවා මේ සාරා පිළිබඳව කියලා. මේ ප්‍රහාරය සිද්ධ වෙච්ච වෙලාවේ DNA පරීක්ෂණ 19 දෙනෙක් ඒ වෙලාවේ ගෙදර හිටියා. එයින් 16 දෙනෙක් මැරුණා. මැරිච්ච 16 දෙනාගේ මේ DNA සාම්පල සාරාගේ අම්මගේ සාම්පල සමග ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මැරිච්ච එක්කෙනෙක් අතරවත් සාරා නැහැ. එතනින් පස්සේ ඊළඟ කාරණාව තමයි මෙන්න අර්ජුන් මහින්කන්ද පොලිස් පරීක්ෂකතුමා පොලිසියට සාක්ෂි දෙමින් පැහැදිලි කරනවා මේ සහරා ජීවතුන් අතර ඉන්න බවත් මුහුදේ ඉන්දියාවට පලා යෑම පිළිබඳව පැහැදිලිව සාක්ෂි ඉදිරිපත් කරන්න ඔහුට හැකියාව තිබෙන බවත් ඔහු කොමිසමට දැනුම් දෙනවා. හැබැයි එහෙම කොමිසමට දැනුම් දීලා තියෙද්දී සරත් සීරසේකර ඇමතිවරයා කියනවා සාරා පිළිබඳ හරි තොරතුරක් නැහැ කියලා. ඇයි සාරා පිළිබඳ තොරතුරු යට ගහන්නේ? කැබ් එකකින්, මොටෝ සයිකලයකින් ඒ අය පිළිබඳ ඇසින්දුටු සාක්ෂි සියල්ල ඔප්පු වෙලා තියෙදි තමයි කොමිසමේ හමුවේ ඉදිරිපත් වෙලා තියෙදි තමයි මේ පිළිබඳව හංගලා තියෙන්නේ. මේකට උදව් කරපු පොලිස් නිලධාරියත් අබු බකර් කියන පොලිස් නිලධාරියත් මේ වෙනකොට TID එකේ DO ගහලා ඉන්නවා. හැබැයි මේ සියල්ල තොරතුරු තියෙද්දි තමයි මේක යට ගහන්න උත්සාහ කරන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මම කියන්න ඕනි කාරණාව තමයි මේ දැන් මේ පරීක්ෂණ ටික සිද්ධ වෙන්නේ මේක දැන් වාර්තාව දුන්න කොමිසමේ වාර්තාව නීතිපති ගාවට. ඒතොර නීතිපතිතුමා ගාවට සාමාන්‍යයෙන් යන්නේ පොලිස් නිලධාරීන්. පොලිස් නිලධාරීන් යන්නේ මේකට අවශ්‍ය කරන සහයෝගය ලබා දීම සඳහා. හැබැයි මේ බුද්ධි අංශයට නායකත්වයේ දෙන යම් පුද්ගලයෙක් දැන් නීතිපතිවරයා ගාවට මේ හැමදාම මේ සාකච්ඡාව තියෙන වෙලාවටත් යනවයි කියන ආරංචිය තියෙනවා. ඒ ආරංචිය තියෙනවා. එතකොට මොකටද මේ යන්නේ? මොකද්ද මේ සැලැස්ම? එතකොට අපි කියන කාරණාව තමයි මේ සහරාන්ට 2000
මේ පාර්ලිමේන්තුවේ තුමන් නම ගෑවනා. මෙතුමාගිට මම ඉල්ලීමක් කරන්න පුළුවන් අභියෝග කරනවා මේ කතාව ගිහිල්ලා ප්‍රෙස් එකක් තියලා එළිය කියන්න කියලා. හරි. නැත්තම් ගියා CID කේ පැමිණිල්ලක් කරන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හැංගිලා මඩ ගහන්න හදන්න පුළුවන් අභියෝග කරන අශෝක බේසිංහ මන්ත්‍රීතුමා දැක්කනේ. කලන්ති ඇල්ලුවා කිව්වා, බඩ ගියා කිව්වා. ප්‍රකාශ කරලා පුළුවන් නම් කියලා මේක එළිය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් කරන්න එළිය කියලා ප්‍රකාශය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සියලු කාරණා මම කියන ඒවා නෙවෙයි. මේ සියලු කාරණා ජනාධිපති විමර්ශන කොමිසමේදී හෙළිදරව් වූ කරුණු වාර්තාවට ආවේ නැති නමුත් ලෝයස්ලා ඉන්න තැන මාධ්‍යවේදීන් අයින් කරපු වෙලාවේ මේ කියපු කාරණා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ හිටපු සියලුම පොලිස් නිලධාරීන් මේ වෙනකොට මාරු කරලා තියෙනවා. ශානි අබේසේකර හිරේට දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි මතක් කරන්න ඕන විශේෂම කාරණාව තමයි මේ බුද්ධි තොරතුරු ලැබෙන්නේ අප්‍රේල් මාසේ 4 වෙනිදා. හැබැයි අප්‍රේල් මාසේ 4 වෙනිදා හම්බෙලා අප්‍රේල් මාසේ මැද වෙනකොට මේ සහරාන්ලාට එනවා බැංකුවට 1,430,000. ඒ 1,430,000 ඇවිල්ලා මස් බෙදනවා. ඒ වගේම නොයෙක් නොයෙක් වැඩ කරනවා, ආයුධ ගන්නවා, ඇඳුම් ගන්නවා. හැබැයි මේ බුද්ධිංශයේ අයම සර්වයිලන්ස් යටතේ තිබුණා, මේ අයව පරීක්ෂණ යටතේ තිබුණා. 2014 ඉඳලා තමයි සහරාන්ට පඩි ගෙව්වේ. ඒ විතරක් නෙමෙයි, දැන් අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා බුද්ධිංශයේ නිලධාරියව CID එකෙන් අරන් යන්නේ. එතකොට මේක තිබිච්ච ජාලගත සම්බන්ධතාවය නිසා අපි කියන්නේ මේක පැහැදිලි වශයෙන්ම මේ යම් පිරිසක් මේක CID එක සහ බුද්ධ්‍යංශයේ අතර යම් බුද්ධ්‍යංශයේ යම් පිරිසක් මේක අපි කියන්නේ අපි බුද්ධ්‍යංශ වලට පහර දෙන්න යන්නේ නැහැ. හැබැයි මේ අයට තිබුණා මේ තොරතුරු එළියට දක්වන්න. ඇයි එළියට දැක්වේ නැත්තේ? එහෙමනම් මේ අය රජයේ බුද්ධ්‍යංශයේ ඉහළ
ඔබතුමාගේ ඉතිරි කාලය දිවා භෝජනයේ පසු 1:30 දක්වා දිවා භෝජන සඳහා සභාවේ කටයුතු අත්හිටුවන ලැබේ.